පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය 146 ප්‍රකාරව මා වෙත පැවරී ඇති බලතල අනුව සභාගර්භයේ කටයුතු ජංගම දුරකථන හා විද්‍යුත් උපකරණ භාවිතයෙන් පටිගත කිරීම සහ ඒවා විද්‍යුත් මාධ්‍ය සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම කිසිවිටකත් නොකළ යුතු බව මෙවින් අවධාරණය කරමි. මින් ඉදිරියට මෙකී නියමයේ කඩකරමින් සභාවේ කටයුතු කරන කටයුතු වලට බාධා පමුණුවෙන් කිසිදු මන්ත්‍රීවරයෙකු හැසිරෙන්නේ නම් ඔවුන් ඒ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් දැඩි විනයානුකූල පිළිවෙල ගන්නා බව මෙයින් තව වැඩිදුරටත් අවධාරණය කරමි. Yes, please. Oh, Kiriyala Mathuma.
Lobby, point of order. Obutuma anumata karapu prashnayak. Ape vipakshanayakathuma asamen hitiya. Obutuma anumata kirubeka. Dan etuma ehema katha gannakota aandu pakshen hamudawak ewillla. Sarath Nishantha mantrimaraya e prashnaya uttare adala gatta.
Obutuma
file ekak adala gatta. Eke wadida ඒකේ වටිනා ලිය කියවල තිබ්බා. ඔබතුමා මම ඔබතුමාට කියනවා, ඔබතුමා CCTV කැමරා බලලා අවශ්‍ය පීවර ගන්න කියලා. එදා ඔබතුමා අපේ අජිත් මාන්න පෙරුම්ම ගරු මැතිතුමාට යම් කිසි දඩුවමක් දුන්නා. ඒ දඩුවම සමාන පීවරක් ගන්න කියලා. මේක සම්පූර්ණයෙන්ම මගේ අවුරුදු 35 පාර්ලිමේන්තුවේ ජීවිතය තුළ කවදාකවත් මෙහෙම වැඩක් දැකලා නැහැ. ඉතාම නිදිතයි.
ගරු
ඔබතුමා ස්ථාවර නියෝග ආඩුව CCTV කැමරා බලලා මේ පත්‍රය ඇවිල්ලා අපේ විපක්ෂ නායකතුමාට හිරියර කරපු කට්ටියට අවශ්‍ය දඩුවම් දෙන්න කියලා මගේ ඉල්ලීමක් කරනවා.
ඒ ගැන අපි පරීක්ෂණයක් උමත් කරනවා. ගරු මන්ත්‍රීතුමාලා, තමුන්නාන්සේලාගේ සහයෝගය විරුද්ධ පක්ෂයේ තාණ්ඩු පක්ෂයේ දෙපැත්තෙම සහයෝගය දෙන්නේ නැත්නම් මේ සභාව පවත්වාගෙන යන්න බෑ. මේ අවස්ථාවේ ඔබතුමාලා සියලු දෙනාම ඒ වැරද්දට වග කියන්න වෙනවා. ඒ නිසා
ඔබතුමා එදා අජිත් මහන්නම් පෙරු බැතුමට දඩුවම් දීලා එවලෙම දුන්නේ.
එවලෙම දඩුවම දෙන්න වරදක් තමයි.
ඒ සම්ප්‍රදාය ගරු කරමින් වහම අවශ්‍ය පියවර ගන්න කියලා මගින් ලිපක් කරනවා.
ස්ථාවර නියෝගවල තියෙන ස්ථාවර නියෝග අනුව එවලෙම දිය යුතු තීන්දුවක් තමයි එදා දුන්නේ. මේ සම්බන්ධයෙන් තමුන්නාන්සල දෙපැත්තෙම කරුණු ඉදිරි බලලා මේ
ඔබතුමා දැක්ක ඒ කට්ටිය මෙහාට එනවා. දෙපැත්තෙම නෙවෙයි විපක්ෂ නායකතුමා කතාව කරමින් හිටියේ. ඔබතුමා අනුමත කරපු කතාව.
මම
ඔබතුමා
දෙතුන් වාරයක් කිව්වේ එතුමාට වීඩියෝ ගත කිරීම නතර කරන්න කියලා. ඒ නිසා තමයි අවුලක් ඇති වුණේ. කරුණාකරලා හරි දැන් කරන්න අවස්ථාවක් නැහැ. අපි වරප්‍රසාද ප්‍රශ්නයට යොමු කළා. කමිටුට යොමු කළා. ඒ පරීක්ෂණය කරනවා. ඔව් එහෙම නෑ. දැන් ඔව් විපක්ෂ නායකතුමා,
ගරු කථානායකතුමනි, මට 27-2 යටතේ ඔබතුමා අනුමත කරපු ප්‍රශ්නයක් අහන්නට මේ සභාවේ අවසරය නැද්ද? ඒක පළවෙනි එක. දෙවෙනි කාරණාව, මම ප්‍රශ්නය අහනකොට මගේ අතේ තිබුණු ඒ ප්‍රශ්නය ආණ්ඩු පාර්ශ්වයෙන් මන්ත්‍රීවරුන්ට ඇවිල්ලා ඒක උදුරගන්නට අයිතියක් තිබෙනවද? එහෙම කරන මන්ත්‍රීවරුන්ට ඔබතුමා පියවර ගන්නෙ නැද්ද? එච්චරයි අහන්නේ.
එච්චරයි. ඔව්.
මොකද එකට ගන්න පියවර?
ඒ සම්බන්ධයෙන් අපි පියවර ගන්නවා. පරීක්ෂණ කරලා මේ ඒ උදවියට ගත යුතු තීරණ අපි ගන්නවා.
ගරු කථානායක, මම පැහැදිලිව කියන්න කැමති, සනත් නිශාන්ත මන්ත්‍රීවරයා මම අහපු 27-2 ප්‍රශ්නය මගේ අතින් උදුරාගෙන පොළොන්නරුවේ සමර වික්‍රම මන්ත්‍රීවරයාගේ අතට දීලා ඒ මන්ත්‍රීවරයා ඒ ලිපිගොනුව තවත් තැනකට ගෙනහිල්ලා අග්‍රාමාත්‍යවරයාත් මේ ඔක්කොම බලාගෙන ඉදිද්දි අග්‍රාමාත්‍යවරයත් බලාගෙන ඉදිද්දි මේ ඔක්කොම දේ සිද්ධ වුණේ මේ පිළිබඳව මොකද්ද ඔබතුමා ගන්න පියවර? මට 27 දෙක ප්‍රශ්නයක් අහන්න අයිතියක් නැද්ද?
කරුණාකරලා නිස්සද්ද වෙන්න ගරු මන්ත්‍රීතුමල්ලා. ඔව්. මොකද්ද ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක?
ගරු කතානායකතුමා විපක්ෂ නායකතුමාට ස්ථාවර වන නියෝගය 72 අනුව කටයුතු කරන්න පුළුවන්. මම කියන ඔබතුමාට ස්ථාවර නියෝගය 71 ගන්තියත් ඒ වගේම පාර්ලිමේන්තු සභා කටයුතු පිළිබඳ අනුවත් වැඩ කටයුතු කරන්න ඔබතුමා ඒකට බැඳලා ඉන්නවා. 72 කට ඕන ඕන විදිහට විපක්ෂ නායකතුමාට කටු කතා කියන්න බෑ. විපක්ෂ නායකට කියන්න පුළුවන් එක පිටුවයි මතක් පතරංග දාතක වගේ පොත් ගෙනල්ලා මෙතන උත්තර දෙන්න මේ ප්‍රශ්න අහන්නයි බෑ.
කරුණාකරලා
එක පිටුවයි වචන 100යි
මේ
අහන්නේ මොකද්ද? මේ සභාවේ
හරි දැන් සභාවේ වැඩ කටයුතු කරගෙන යන් අපි ඈ සභාවේ වැඩ කටයුතු කරගෙන යන්න බැරි නම් අපි සභාව අතින් නතර කරනවා. ඔබතුමාට කතා කරන්න අයිතිය තියෙනවා. ඔබතුමා කතා කරන්න එහෙනම්. දැන් ඔබතුමාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන එකනේ ඔබතුමා හිටියේ. ඔබතුමා ඒක ඉදිරියට ගෙනියන්නේ. ඔබමින් ඉන්න කරුණාකරලා සහයෝගය දෙන්න ගරු මන්ත්‍රීතුමා. කරුණාකරලා සහයෝගය දෙන්න. මන්ත්‍රීතුමාට කරුණාකරලා සහයෝගය දෙන්න මේ කටයුතු ඉදිරියට මේ ගෙනියන්න. එහෙම වෙරණ කාට
ප්‍රශ්න අවස්ථාව දෙන්න.
ඔව්.
ඊහෙත සඳහන් කළ පුද්ගලින්ගේ අනුදැනුම සහ අනර්ථ ක්‍රියාවන් තුලින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩුපාලන මට්ටමක පවත්වාගෙන යෑම සඳහා 2019 වසර අවසානයේ තිබූ ඩොලර් සංචිතය ඩොලර් මිලියන 7900කට ආසන්න මුදල දිගින් දිගටම වියදම් කිරීම තුලින් රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම අනර්ථය කිරීම සාපරාදී විශ්වාසය කඩ කිරීම සාවද්‍ය පරිහරණය කිරීම සහ වරදවල් සම්බන්ධයෙන් 1982 අංක 12 පොදු දේපළ පනත යටතේ නඩු පැවරීමට නීතිපතිවරයාට උපදෙස් දෙන්නේද?
නිස්සද්ද වෙන්න ගරු මන්ත්‍රීතුමා.
මොයසේ නම් මේ මන්ද?
ඉන්න මේ සහයෝගය දෙන්න
නඩු
කටයුතු කරගෙන යන්න.
අමාත්‍ය මණ්ඩලය හා රජය විසින් ගන්නා ලද බදු සංශෝධන තීරණයක් මත
ඒකට උත්තර දෙන්න.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට 2020 වසර සඳහා පමණ අයවිය යුතුව තිබූ රුපියල් මිලියන 493,394 මුදල අයකර ගැනීමට කටයුතු කර නැහැ. එමගින් රජයට මහජන සුබසාධන කටයුතු සඳහා වැය කිරීමට තිබූ මුදල් අහිමි වෙ ගොස්
තිබෙනවා. එම
නිසා ශ්‍රී ලංකා රජයට වූ බරපතල පාඩුව මෙම වග උත්තර කරුවන්ගෙන් අයකර ගැනීමට පියවර ගන්නේද? එසේනම් මෙම කාලවකවානුව කවරේද? පියවර නොගන්නේ නම් ඊට හේතුව මොනවාද? එසේම නඩු තීන්දුවේ 76 වන පිටුවේ සඳහන් පරිදි මෙම බදු සංශෝධනය නිසා ආර්ථිකයට සිදු වූ බරපතල හානිය සඳහා වගකිව යුතු වග උත්තර කරුවන්ට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාමාර්ග කවරේ? මෙම බදු සංශෝධන තීන්දුව සම්බන්ධයෙන් වැඩි දුරටත් 77 වැනි පිටුවේ මෙසේ සඳහන් වෙනවා. In our view, the continued inaction and callous disregard to take remedial measures on the part of the second Mahinda Rajapaksa, 2A, Basil Rajapaksa, 32A, Gotabaya Rajapaksa, 38, P.B. Jayasundara, respondents is arbitrary and irrational, and they had breached the public trust reposed in them by the people. අපගේ අදහසට අනුව දෙවන මහින්ද රාජපක්ෂ 2A බැසිල් රාජපක්ෂ 32A ගෝඨාභය රාජපක්ෂ 38 වන පී.බී. ජයසුන්දර වග උත්තර කරුවන් වර්ෂයේ පාර්ශවෙන් ප්‍රතිකර්මක ක්‍රියාමාර්ග ගැනීම සඳහා නොකඩවා කටයුතු නොකිරීම හා එම කාර්යයේ නිර්දේ ලෙස නොසලකා හැරීම අත්නෝමික සහ අතාර්කික හැසිරීමක් වන අතර ඔවුන් විසින් ජනතාව ඔවුන් වෙත සබා තිබූ විශ්වාසය කඩකොට තිබිනි. ඉහත නම් සඳහන් වග උත්තර කරුවන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේ? ගරු කථානායකතුමා, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ 92 පිටුවේ බැසිල් රාජපක්ෂ විසින් සිය රාජකාරි පැහැර හැරීම පිළිබඳව මෙසේ සඳහන් කොට තිබෙනවා. මේ මම ලිව්ව එක නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණය
ඉදිරිපත් කරන්න ඉදිරිපත් කරන්න
මම ලිව්ව එක නෙමෙයි. In our view, the two-way respondent has breached the public trust deposited in him in exercising his executive powers of the people. In his capacity as the Minister of Finance, in this regard, by his failure to place all relevant facts with sufficient details in the Cabinet Memorandum, when he invited the Cabinet of Ministers to make a choice between seeking assistance from the IMF and adopting a homegrown solution at the given situation, as elaborated before, the following comment of the 30th respondent in his letter, dated 14th September 2021, addressed to the 2A respondent, retrace this position. ඒ කියන්නේ කවුරු කතා නැහැ කිතුමයි මං හිතන්නේ මෙතුමන්ලට තේරුන්නේ නැහැ මං කිව්වද
ඔබතුමා ඉදිරිපත් කරන්න
මම සිංහලෙන් කියන්න කැමති අපගේ අදහසට අනුව එම අවස්ථාවේදී දෙක ඒ වග උත්තර කරු විසින් ජාත්‍යන්තර මූර්ය අරමුණෙන්
ඔය ප්‍රශ්නේ
සහයක් ඉල්ලා සිටීම සහ දේශීය විසඳුමක් ලබා දීම සඳහා
ඔබතුමාගේ ප්‍රශ්නේ ඔය කාරණේ නැහැ
සිංහලෙන් ඔබතුමා ඉන්ටරප්ට් කරන්න එපා
අතර ඔය දෙන්නේ කරුණාකර ප්‍රශ්නේ
ඉදිරිපත් කරන්න තෝරා ගැනීමක් සිදු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ආරාධනා කරන ලද
ඉදිරිපත් කරන
ප්‍රශ්නයේ උත්තර ප්‍රමාණවත් තොරතුරු සහිතව අදාළ කරුණු
සියල්ලම
ඇතුළත් කිරීමට අපොහොසත් වීම තුල මුදල් අමාත්‍යවරයා වශයෙන් ඔහු දරූ තනතුරට අදාළ ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කිරීමෙහිලා අදාළවන මහජන විශ්වාසය කඩකොට ඇත.
ඔබතුමා සම්පූර්ණ
විස්තර කරන ලද පරිදි දෙකේ වග උත්තර කරු අමතක
සම්පූර්ණයෙන්
විරෝධී 2021
විනය විරෝධී කාර්යයක් වෙනවා මේ ඔබතුමා මේ පරීක්ෂණ මේ පරිවර්තනයක් වෙත ඉදපත් කරපු එක. ඒක ප්‍රශ්නේ නෑ.
ගරු කථානායකතුමනි මම ඔබතුමාට පැහැදිලි කරා මේ ඉදිරියේ ඉන්න අයට මේ ඉංග්‍රීසියෙන් කිව්ව දේ තේරුන්නේ නැති හින්දා මම මේ සිංහලෙන් කිව්වේ.
ඔබතුමා ඔය කරන වැඩේ නිසා තමයි
අවුල් වෙන්නේ. උදව්වට කරේ.
මම තවත්
මේ සිංහලෙන් එපාද කියන්න.
දීපු ප්‍රශ්නේ කියවන්න.
නෑ සිංහලෙන් එපාද කියන්න. ඔබතුමා කියන්න.
දීපු ප්‍රශ්නේ කියවන්න.
ඒගොල්ලන්ට ඉංග්‍රීසි අපප්‍රංස ඒක.
ඒක තේරෙන්නේ නැති
වෙන්නේ. සිංහලෙන් කියන්න එපාද?
ඒක නෙමෙයි අපේ ප්‍රශ්නේ. ඔබතුමා බාර දීපු ප්‍රශ්නේ කියවන්න. ඒ ඇති.
කියන්න දෙපාද?
කියන්න. ප්‍රශ්නේ බාරදීන ප්‍රශ්නේ කියවන්න.
දෙකේ වදක උත්තර කරු අමතමින් 2021 සැප්තැම්බර් මාස 14 වෙනි දින යොමු කරන ලද ලිපිය මගින් 30 වන වග උත්තර කරු විසින් දක්වා ඇති පහත සඳහන් අදහස් තුළ මෙම තත්වය පුනරුච්චාරණය කරනු ලබයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ ඉහත සඳහන් හෙළිදරව් කිරීම අනුව සිය වගකීම් පැහැර හැරීම මත මහජන භාරය සහ මහජන විශ්වාසය කඩකිරීම මත මුදල් අමාත්‍ය ධූර දරූ බැසිල් රාජපක්ෂට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? ගරු කථානායකතුමනි මේ අධිකරණ ඇමතිතුමා හිටියා මෙච්චර.
ඔබතුමා ඔක කියවන්න. ඔබතුමා ඔක කියවන්න.
හරි හරි.
කියවලා මේක ඉවර කරන්න.
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ 93 වෙනි පිටුවේ අජිත් නිවාඩ් කබ්‍රල් විසින් සිය වගකීම් පැහැර ඇති අයුරු මෙසේ සඳහන් වෙනවා. මේ ඇයට ඉංග්‍රීසි තේරෙන්නේ නැති හින්දා මම සිංහලෙන් කියන්නම්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනක් ආරම්භ කිරීම මගින් මෙම තත්ත්වයට නිසි පිළියම් යෙදීමේ හැකියාව පිළිබඳ මෙම වාර්තා සියල්ල තුල 29 වන වග උත්තර කරු විසින් පූර්ණ නිහඬතාවයක් පවත්වාගෙන යෑම විශ්මය දනවන සුළු කරුණක් වන අතර එයට හේතු සාධක කවරේද යන්න අවබෝධ කර ගැනීමට අපහසුයි. දල නිල සංචිත ප්‍රමාණයට අදාළ බරපතල තත්ත්වය පිළිබඳව සහ ප්‍රමාණවත් පරිදි විදේශ අරමුදල් ගලා යමේ තත්ත්වයක් ඇති කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමක් සිදු නොවුවහොත් මුළු රටටම මූණපාගන සිදුවන ඇති වූ විපත්තිදායක තත්ත්වය පිළිබඳව 29 වන වග උත්තරකරු මුළුමනින්ම දැනුවත්ව සිටි අතර කෙසේ වුවද කිසිදු සාධාරණ හේතු සාධකකින් තොරව මෙම නිර්දේශ ලබා දීමට ඔහු අපොහොසත්ව ඇත. ඒ අනුව අජිත් නිවාඩ් කබ්‍රාල්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ 110 වෙනි පිටුව විනිමය අනුපාත තීරණය කිරීමේදී PB ජයසුන්දර විසින් අනිසි මැදිහත්වීම් සිදු කර ඇති බව සඳහන් කර තිබෙනවා. එනම් ඉංග්‍රීසියෙන් කියන්නේ මේගොල්ලන්ට තේරෙන්නේ නැති හින්දා සිංහලෙන් කියන්න. මුදල් නීතියේ යටතේ 38 වන වග උත්තර කරු වන PB ජයසුන්දරහට ඉටු කිරීම සඳහා කිසිදු කාර්යභාරයක් නොපැවතියද විනිමය අනුපාතයේ තීරණය කිරීමෙහිලා ඔහු විසින් කරන ලද අතපෙවීම සම්බන්ධයෙන්ද විගණකාධිපති නිරීක්ෂණයක් පවතී. ඒ අනුව පී.බී. ජයසුන්දරට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කර ඇති එක් එක් ආර්ථික ඝාතකයින් විසින් මේ වන විට ලබන වැටුප් හෝ විශ්‍රාම වැටුප් කොපමණද යන්න වෙන්වෙන්ව මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? වැටුප් හෝ විශ්‍රාම වැටුප් වලට අමතරව මෙම එක් එක් පුද්ගලයින් විසින් ලබන වරප්‍රසාද මොනවාද? එම එක් එක් වරප්‍රසාද වෙනුවෙන් රජයේ කොපමණ මුදලක් වාර්ෂිකව වැය කරන්නේද? මෙරට නීති ඉදිරියේ වරදකරුවන් බවට තීන්දු කර ඇති මොවුන්ට තවදුරටත් මෙම සියලු වරප්‍රසාද ලබා දීමට රජයේ කටයුතු කරන්නේද? ඒ සදාචාරාත්මකද? නැතිනම් මෙම වරප්‍රසාද ඉවත් කිරීමට රජයේ ක්‍රියා කරන්නේද? ඒ කවදාද? මෙම නඩු තීන්දුව අනුව මූලික අයිතීන් කඩකර ඇති පුද්ගලයින්ට එරෙහිව කරුණු සොයා බලා වාර්තා කිරීමටත් එම පුද්ගලයින්ට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමට නිර්දේශ ඉදිරිපත් කිරීමටත් ඒ සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් වහාම පත් කිරීමට කටයුතු කරන්නේද? ගරු කතානායකතුමනි, අපි විශ්වාස කරනවා ඒ කොමිෂන් සභාව පත් කරලා මේ නම් කරනු ලැබූ ආර්ථික ඝාතකින්ගේ ප්‍රජා අයිති අහෝසි කරන්නට කටයුතු කරන්නට ඕන. ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පී.බී. ජයසුන්දර, නිවාඩ් කබ්‍රාල්, ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් ආටිගල් ඇතුළු ඒ චූදිතින් සියලු දෙනාගේම ඒ වැරදි ක්‍රියාව මේ මම ලියපු නඩු තීන්දුවක් නෙමෙයි.
මේ කොටස මේ ප්‍රශ්නේ
නෑනේ. හතරෙන් එකට දුන්නු නඩු තීන්දුව. ඒ නිසා
හරි සභානායක
කතානායකතුමනි,
ඔබතුමාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කළා නේ.
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ප්‍රධාන වැඩ කටයුතු වල අංක 1 දක්වන විෂය පිළිබඳ වැඩ අද දින පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග විධාන 2023 නොවැම්බර් පාර්ලිමේන්තුව විසින්
සම්මත
යෝජනා නිදහස් විය යුතුය.
ස්ක්‍රීන් එක දෙන්න. මොකද්ද ස්ක්‍රීන් එක නැතුව කතා කරන්න බැරිද?
ගරු කතානායකතුමා, ස්ක්‍රීන් එක දෙන්න. ගරු කතානායකතුමා, එකක් මම කියන්න කැමතියි. මගේ ප්‍රශ්නේ අතරතුර ඔබතුමා ඉඩ දුන්නා එක් එක්කෙනාට පොයින්ට් ඔෆ් ඕඩර් ඉදිරිපත් කරලා මගේ ප්‍රශ්නෙට බාධා කරන්න. මම එකක් කියන්න කැමතියි. කරුණාකරලා මයික් එක ඔෆ් කරන්නත් එපා, ස්ක්‍රීන් එක ඔෆ් කරන්නත් එපා. මම ඔබතුමාට කියන්න කැමතියි, මේ හැමෝටම කියන්න කැමතියි, මේ මං බය නැහැ. ඕනම කෙනෙකුට තනියම වුණත් මූණ දෙන්න.
එතන
බය නැහැ. බය නැහැ. පුළුවන් නම් කියනවා. පුළුවන් නම් කියනවා. පුළුවන් නම් කියනවා.
එතන
අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විධානවල හා 2023 නොවැම්බර් 9 වෙනිදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ විධුරන්ගෙන් නිදහස් විය යුතුය. හරි, මං කිව්වා හායි. දෙක පාර්ලිමේන්තු ගරු මන්ත්‍රී ගරු රෝහිත අබේගුණවර්ධන මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවි ඇති බවට 2023 ජූලි 19 වෙනි දින පාර්ලිමේන්තුවේදී මතු කර ලද කරුණු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිදාන ප්‍රකාර ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ සභාවට යොමු කළ යුතුය.
සභාවේකද?
හායි.
විසර්ජන පණක් කිටුම්පත 7 වෙනි දිනේ
විවාදය ආරම්භ කරන්න.
කබීර් රෂීම් මැතිතුමා කතා කරන්න. කබීර් රෂීම් මැතිතුමා
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය
හෙට ඔබතුමාගේ ප්‍රශ්නය ගන්නවා. සභානායකතුමා ඒකට මෝෂන් එක මූ කළා තියෙනවා. හරි, ඔබතුමා කතා කරන්න. කබීර් රෂීම් මන්තුමා, ඔබ කතා කරන්න.
ගරු කතානායකතුමනි,
ඔබතුමාගේ ප්‍රශ්නය ගන්නවා.
ප්‍රධාන විපක්ෂය හැටියට අපි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මෙරටේ පොදු ජනයා වෙනුවෙන්. ලක්ෂ්මන් කිරියල් ඇමතුමාගේ කතාවෙත් කිව්වා එතුමාගේ ජීවිත කාලයේ පාර්ලිමේන්තුවේ මේ වගේ සිද්ධියක් එතුමා දුටුවේ නැහැ කියලා.
ප්‍රශ්නේ ගන්නවා.
මගේ අවුරුදු 30ක පාර්ලිමේන්තුවේ අත්දැකීම් වලින් මේ වගේ හැසිරීමක් ආණ්ඩු පක්ෂයක කිසිම දවසක මම දැකලා නැහැ. කනගාටුයි කියන්නේ. අපි අරගලෙන් යම් පාඩම් ඉගෙන ගත්තා. අරගලෙන් මේ රටේ ජනතාව අපෙන් ඉල්ලපු දේවල් අපි දැක බලාගත්තා, ඉගෙන ගත්තා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන සමහර පක්ෂ සමහර පුද්ගලයන් තාම මේ පාඩම් ඉගෙනගෙන නැහැ. සමහර අය හිතනවා මේ බලය ඒගොල්ලන්ගේ බූදලයක් කියලා. ඒ බලය ලැබෙන්නේ පොදු ජනයාගේ. හැබැයි මේ බලය විපක්ෂයට මර්ධනය කරලා අපේ සටන නවත්වන්න බෑ.
ඔබතුමා දැක්කනේ එහෙම සහයෝගයක් දුන්නේ නැහැ නේ සභාවේ කටයුතු පවත්වාගෙන යන්නේ. කරුණා කරලා නිස්සද්ද වෙන්නේ හෙට දෙන්නම්. හෙට ඒ සභා නායකතුමා ඒක මේ මූ කරලා තියෙනවා. හරි, ඔබතුමාගේ ප්‍රශ්නේ හෙට ගන්නවා. හෙට ගන්නවා. ඔව්.
කතානායකතුමනි මම කතා කරනවද නැද්ද?
ඔබතුමා කතා කරන්න. ඔබතුමා
මගේ ටයිම් එක අඩු කරන්න එපා කරුණා කරලා. ගරු කතානායකතුමනි, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ පුන පුන අපි ඇහුවා එතුමාට මේ රට බංකලොත් කරපු, මේ රට විනාශ කරපු, මේ ආර්ථිකය ඝාතනය කරපු අයට විරුද්ධව ජනාධිපති කොමිසමක් පත් කරලා ඒකට ඒ වගකීම යුත්තන්ට දඬුවම් දීමට ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. හැබැයි හොන්දක් තිබුණේ නැහැ ඒක කරන්න. හැබැයි අපි සතුටු වෙනවා අද අපේ අධිකරණයට ඒ හොන්ද තිබුණා. හරියට ඒ දිහා බලලා මේ රට විනාශ කරපු, ඝාතනය කරපු, ආර්ථිකය ඝාතනය කරපු, මේ රටේ පොදු මහජනයාට මේ පීඩනය ඇති කරලා දීපු වැරදිකරුවන්ට දඬුවම් දීම සඳහා හරි තීන්දුව ටික දීලා තියෙනවායි කියලා. මේක තවදුරටත් තහවුරු කරන්න මම කියන්න කැමති 2021 මේ වගේම අයවැය ඉදිරිපත් කරන දවසේ අවසාන දිනේ ඩිසැම්බර් 10 වෙනිදා සිකුරාදා දවසක මේ පාර්ලිමේන්තුවේ විපක්ෂය වෙනුවෙන් අන්තිමේට කතා කරේ මම. ඒ වෙලාවේදී මේ හැන්සාඩ් එක අනුව මම ඒ වෙලාවේදී ප්‍රශ්නයක් ඇහුවා. මගේ කතාවේදී මම ඇහුවා ගරු බැසිල් රාජපක්ෂ ඇමතිතුමනි, එයා මුදල් ඇමති, මුදල් ඇමතිවරයා හැටියට ඔබතුමාගෙන් මේ ගැන අහන්න අපට අයිතියක් තිබෙනවා. 2022 ණය පියවීම ගැන කොහොමද ණය ගෙවන්නේ යන්නේ කියලා ඔබතුමා අද අපට පැහැදිලි කරලා දෙන්න. ඒ සඳහා තිබෙන මෙතඩ් එක මොකද්ද කියලා ඔබතුමා මේ සභාවට කියන්න. මොකද්ද අපි ඒ ගැන දැනගන්න කැමති. ණය පැහැර හැරීමට නොගිහින් රට බේරා ගන්න එකයි වැදගත් වන්නේ. අපට ආන්දුවක් කරන්න උනත් රට තිබෙන්න ඕනේ. ඒ නිසා මම අපේ පැත්ත කියන්නම්. විදේශ සංචිත ඩොලර් බිලියන 1.4කට අඩු වෙලා තියෙනවා. හැබැයි ඉදිරි මාස 12 ගත්තම ලබන සැප්තැම්බර් 2021 දක්වා, අගෝස්තු 2021 දක්වා ඩොලර් බිලියන 7.2ක් පමණ ණය ගෙවීමක් කරන්න තිබෙනවා. ඒ නැවත මම එයාගෙන් අහනවා ගරු ඇමතුමනි, ප්‍රශ්නය කල් දාන්න අපට තිබෙන විකල්ප අඩු වෙනවා, අපට තිබෙන විසඳුම් අඩු වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නයට මූණ දෙන්න රටක් හැටියට මේ සම්බන්ධයෙන් තිබෙන විසඳුම් අපට ඉතා වැදගත්. විපක්ෂයක් හැටියට අපි හිතනවා අද අපට විකල්ප දෙකක් තිබෙන බව. එකක් තමයි ප්‍රීඑම්ප්ටිව් රීස්ට්‍රක්චරින් එකකට යෑම. ප්‍රීඑම්ප්ටිව් රීස්ට්‍රක්චරින් කියන්නේ අපි ණය පැහැර හැරීමට කලින් ප්‍රතිව්‍යුහගත කිරීම. එක වැදගත්. අපි ජාත්‍යන්තර ආයතන සමග කතා කරන්න ඕනේ. දැන් ඒකටත් ප්‍රමාද වැඩි. එහෙම නොකරනවා නම් ෆෝස් රීස්ට්‍රක්චරින් තමයි ඊළඟ විකල්පය. ෆෝස් රීස්ට්‍රක්චරින් කියන්නේ අපි ණය ගෙවන එක පැහැර හැරීමයි. බැරි වුණාම, හිර වුණාම, ණය නොගෙවා සිටියාම අපි බලහත්කාරයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම කෙරුවම එතකොට මොකද්ද වෙන්නේ? දරුණු ප්‍රතිවිපාක මේ රටට ඇති වෙනවා. එහෙම තත්ත්වයක් ඇති වෙයි කියන එක මම මතක් කරන්න කැමති. බැසිල් රාජපක්ෂ මහත්තයා ඒකට මොකද දෙන උත්තරේ එතුමාගේ කතාවේ? එතුමා කියනවා මුදල් ඇමතිවරයා හැටියට මම මේ උත්තරීතර සභාවේ ජනාධිපතිතුමාගේ, නගමැතිතුමාගේ නවසර පරිදි පැහැදිලිව කියනවා අපට ගෙවන්න තිබෙන සෑම ඩොලර් එකක්ම ලබන අවුරුද්දේ අනිවාර්යෙන්ම අපි ගෙවන බව. මම ඒක සහතික කරනවා. මම ඒ සහතිකය දෙන්නේ වගකීමකින්. පළමුවෙන්ම අපට ජනවාරි මාසයේ මිලියන 500ක් ගෙවන්න තිබෙනවා. ඊළඟට ජූනි මාසයේ ඩොලර් මිලියන 1000ක් ගෙවන්න තිබෙනවා. ඒ අතරමැද අපට තව ගෙවන්න තිබෙනවා. අපි ගත්ත ප්‍රාග්ධන ගෙවීම් ප්‍රමාණයකුත් ඒ වගේම ණය සේවාකරණයට පොලි ප්‍රමාණයකුත් අපට ගෙවන්න තිබෙනවා. ඒ සියල්ලක්ම අපි ගෙවන බව මේ උත්තරීතර සභාවේදී මා කියා සිටිනවා. අපට මේ පිළිබඳව තිබෙන සැලැස්ම අපි පැහැදිලිව දැනගෙන තිබෙනවා. අපි මේ සැලැස්ම ක්‍රියාත්මක කරනවා. මේ කියන්නේ බැසිල් රාජපක්ෂ එදා එවකට හිටපු මුදල් ඇමතිවරයා. මේ අධිකරණ තීන්දුවේ 254 වෙනි පිටුවේ මේ තීන්දුවේ කියනවා Similarly, as evident from the Cabinet Memorandum dated 2nd January 2022 and the decision of the Cabinet of Ministers dated 3rd January 2022, it shows that the Cabinet of Ministers has taken a decision not to get IMF assistance. Instead, it was decided to have a homegrown solution to the fiscal and economic issues that were faced by the country at the time. Moreover, the said decision had been informed to Parliament on the 10th of December 2021 by the 2A third respondent Basil Rajapaksa. එතකොට මේ තීන්දුව මේ හැන්සාට් එකේ තියෙන ඒවත් එක්ක බැලුවම විපක්ෂයේ හැටියට නිසි වේලාවට මේ රටට මේ පාර්ලිමේන්තුවට දැනුවත් කරත් බැසිල් රාජපක්ෂ මහත්තයා මේ රට නොමග යවුවා නිවාඩ් කබ්‍රාල් මහත්තයා මේ රට නොමග යවුවා පීබී ජයසුන්දර මහත්තයා මේ රට නොමග යවුවා ඒගොල්ලෝ ඒ වගකීම ගන්න ඕනේ ඒගොල්ලෝ ආර්ථික ඝාතකයන් ඒ නිසා අපේ අධිකරණ තීන්දුවට අපි හිස නමනවා මේ රටේ නීතිය හැමෝටම සමානයි ලොකු පොඩි මිනිස්සුන්ගේ නීතිය වෙනස් කරන්න බෑ පොඩි මිනිහෙක් පොල් ගෙඩියක් හොරකම් කරුවා නම් දවස් 14කට දානවා මේ කෝටි ගාණක් නැති කරලා රටම බංකලොත් කරපු අයට දඬුවම නිසිසෙත් හරි විදියට දිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා කරු කතානායකතුමනි මේ විවාදයේදී සීමිත කාල වේලාවක් එක්ක මම හැම දෙයක්ම ගැන කතා කරන්න යන්නේ නැහැ මොකද විපක්ෂයෙන් කරුණු ගොඩක් ඉදිරිපත් කරා හැබැයි අයවැයේදී රාජ්‍ය ආදායම් වැඩි කිරීම පිළිබඳව ආණ්ඩුව ගත උත්සාහය පිළිබඳව ශ්‍රේහන් සේමසිංහ ඇමතුමත් මෙතන ඉන්නවා ඒකේ තර්කයක් නැහැ ආදායම් වැඩි කරන්න ඕනේ රාජ්‍ය ආදායම් වැඩි වෙන්න ඕනේ හැබැයි ආදායම් වැඩි කිරීමේ ක්‍රමයක් තියෙනවා බදු මතම ආදායම් වැඩි කරන්න බෑ රාජ්‍ය ආදායම් වැඩි කරන්න වෙන ක්‍රම තියෙනවා නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කරන්න ඕනේ ඒ වගේම ආයෝජන වර්ධනය කිරීමට උත්තේජන කරන්න ඕනේ ස්ටිමියුලස් ෆිස්කල් ඉකොනොමික් ස්ටිමියුලන්ස් කරන්න ඕනේ හැබැයි ඒ එකක්වත් කරන්න නැතුව බදු මතම රාජ්‍ය ආදායම් වැඩි කිරීමක් සිදු වෙනවා නම් ඒක අමාරුයි මොකද බදු වලින්ම රටක් හැදෙන්නේ නැහැ කියමනක් තියෙනවා I like to say there is a saying I contend Within court, I contend that for a nation to try to tax itself into prosperity is like a man standing in a bucket and trying to lift himself up by the handle. Unquote. Singhalen kiyenawa nan yam jatiyak saubhagya aramunu karagena jatiya athulatama badu panawimen kriya kirimata peradarima hariyata baldiyakata basagat minisek baldi kokken allagena tamama osawa ganimata peradarimai. Ethe ehema badu walinma මිනිහෙක් රටක් උස්සන්න බෑ. බාල්දිය ඇතුලේ දැන් මුළු ආණ්ඩුවම බාල්දියක් ඇතුලේ ඉන්නේ. ඒ බාල්දිය ඇතුලේ ඉඳගෙන ඔයාලම බාල්දි කොක්කෙන් උස්සන්න බලනවා. කවදාම ඉස්සෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. ඒ නිසා මේ අයවැයේ කියව යුතු හැබැයි නොකියපු වැදගත් දෙයක් තියෙනවා. මේ රටේ පුරවැසියන් නොදන්නා හැබැයි දැනගත යුතු බොහෝ දේවල් තියෙනවා. ඒවා දැනගත යුතු දේවල්. ඒ නිසා මම මේ සීමිත කාල වේලාවේ ඒවා වල හැකි ප්‍රමාණය මේ රටේ ඇති වෙන මේ ප්‍රශ්නයට මේ අයවැයෙන් උත්තරයක් නැති බව මම කියන්න කැමතියි. රටේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි රාජ්‍ය ණය. මේ රටේ ප්‍රධාන බරක් ඇති වෙලා තියෙන්නේ රාජ්‍ය ණය නිසා. හැබැයි ඒ ණය ප්‍රතිව්‍යෝගගත කිරීමක් ගැන අපි නිතරම කතා කරනවා. හැබැයි මේ අයවැයේදී කනගාටුයි කියන්න ජනාධිපතිතුමා ඒක ප්‍රමාණවත් උත්තරයක් දීලත් නැහැ ආමන්ත්‍රණය කරලත් නැහැ. ඒ අදාළ ඇමතිවරු එතුමාගේ ගෝලයන් හැටියට ඉන්න ඇමතිවරුවක් හරියට ඒ ගැන කතා කරලා නැහැ. සමස්ත රාජ්‍ය ණය ගත්තම 2022 සමස්තයක් වශයෙන් රුපියල් ට්‍රිලියන 27මාරක් වගේ තිබුණේ. ජූනි මාසේ 2023 වෙනකොට රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් වලින් ගත්තම ඩොලර් බිලියන දැන් ඩොලර් බිලියන 96යි. ඩොලර් බිලියන 56කට තිබුණ එක ඩොලර් බිලියන 96.5කට වර්ධනය වෙලා තියෙනවා. දැන් මේ ණය අඩු වෙන්නේ නැහැ. අපි කිව්වේ ණය අඩු කරන්න ක්‍රමවේදයක් හදන්න කියලා. 2023 වසරට පමණ පොලිය පමණක් අපට ගෙවන්න සිදුනේ රුපියල් බිලියන 2193ක්. පොලිය පමණක් 2024 වසරට ගෙවන්න තියෙන පොලි ප්‍රමාණය තවත් වැඩි වෙනවා. රුපියල් බිලියන 2634ක්. එතකොට මේ ණය ගෙවීම පිළිබඳව ක්‍රමවේදය මොකද්ද කරන්න යන්නේ කියලා ජනාධිපතිතුමා ආමන්ත්‍රණය කරේ නැහැ. We as a country have the highest interest to revenue ratio in the whole world. Worse than Zimbabwe, worse than Lebanon, worse than Afghanistan. 78%. And you haven't even addressed it in the budget. So why? What is the purpose of this budget? November 13 වෙනිදා මේ දවස් කීපයකට කලින් මේ මුදල් අමතිවරයා ඉන්නවා මෙතන. බාණ්ඩාගාරික බැඳුම් කර රුපියල් බිලියන 180ක් වෙළඳපොළට දැම්මා. හැබැයි ඒක under subscribe. බලාපොරොත්තු වුණ පොලියට නෙවෙයි ඒ ඉල්ලුම තිබුණේ. එතකොට ඒක ගත්තෙත් තව බිලියන රුපියල් බිලියන 250ක් සෙටල් කරන්න. මම දන්නේ කොහමද ඒක සෙටල් කරේ කියලා අන්තිමට. මහ බැංකුව මැදිහත් වෙලා ඇති. හැබැයි මෙන්න මේ මෙච්චර දරුණුයි මේ රටේ තියෙන ප්‍රශ්නය. හැබැයි මෙතන ඉන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හැසිරෙන්නේ ඒහා සමාන නෙවෙයි. ඒගොල්ලන්ට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. කනගාටුයි. රට ගැන නෙවෙයි හිතන්නේ. 2021 බැසිල් රාජපක්ෂ මහත්තයා අයවැයේදී ඉදිරිපත් කරනකොට මම අර කියපු ඇන්සාට් එකේ අපි එතුමාට කිව්වා මේ ප්‍රශ්නය ලේසියෙන් පහසුවෙන් විසඳ ගන්න පුළුවන්. ඒ වෙනකොට ඕඩර්ලි ඩිෆෝල්ට් එකකට යන්න කියලා. IMF එකට කතා කරන්න කියලා. දැන් ඒක හැන්සාට් ගත වෙලාම තියෙනවා. හැබැයි එතුමා ඒක පිළිගත්තේ නැහැ. එතුමා වොමනාවෙන් උද්දච්චකමින් මේ රට බංකලොත් කරන දියාවට ගෙනියෙච්චා. ඒ එතුමාගේ උත්තරෙත් තියෙනවා. හෝම් ග්‍රෝන් සොලියුෂන්. ඉවාඩ් කබ්‍රාල්ගේ අර 10 පොයින්ට් මොකද්ද රිකවරි ප්ලෑන් එකක් දැම්මා. ගරු කතානායකතුමනි ඒ නිසා ඒ රෝඩ් මැප් එකක් දැම්මා. ඒ රෝඩ් මැප් එක අපායට යන රෝඩ් මැප් එකක්. අන්තිමට අපි නැවතුනේ තනත්තේ. කතානායකතුමනි මේ රට ගැන හැඟීමක් නැතුව ඒ බැසිල් රාජපක්ෂ මහත්ත නිවාඩ් කබ්‍රාල් පීබී ජයසුන්දර WD ලක්ෂ්මන් ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහත්තලා වගකිව යුතුයි. ඒගොල්ලෝ මේ රට බංකලොත් කරේ උවමනාවෙන් ඒකට දඬුවම් දිය යුතුයි. ඒකේ ආයි කිසිසක් නැහැ. මං කිව්වා වගේ පොල් ගෙඩියක් හොරකම් කරපු මිනිහට දවස් 14කට දානවා ඇතුළට බඩගින්නට හොරකම් කෙරුවට. ඒ නිසා අපි අධිකරණ තීන්දුව ගරු කරනවා. 2024 අයවැයේදී රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා රාජ්‍ය ණය ඒ ප්‍රධාන බාධකයේ සුදුසු පරිදි ආමන්ත්‍රණය කරේ නැහැ. ඒකට විශේෂයෙන්ම ණය ගෙවීම පිළිබඳව ධනවතුන්ට වැඩි බරක් පීඩිත පන්තියට අඩු බරක් ඒක කොහොමද බෙදාගන්නේ කියන එක සමාජ සාධාරණත්වය සහ රටේ සම බිම හදලා ඒ සම බිම උඩ කොහොමද මේ බර මේ වේදනාව හරියට බෙදී යන්නේ කියන ආකාරය මේ ආණ්ඩුව පැහැදිලි කරලා දීලා නැහැ. ඒ වෙනුවෙන් සමාජ සාධාරණත්වය ගැන කතා කරන්නේ නැතුව අපි හිතනවා මේක පක්ෂග්‍රාහීව ඥාති සංග්‍රහය මත අනිසි අනුග්‍රහය මත මේ ණය Tamanth ඕන විදිහට මේ බර පටවන්නේ එක කණ්ඩායමකට. තව කණ්ඩායමක් නිදාසෙ උපරිම ඒ ධනය බෙදා ගන්නවා. ඒක භුක්ති විඳිනවා. ඒක සාධාරණ නැහැ. ගරු කතානායකතුමනි දේශීය ණය ප්‍රතිව්‍යවගත කර කිරීමේදී අපි විපක්ෂයක් හැටියට ප්‍රතිපත්තියක් වශයෙන් දේශීය ණය ප්‍රතිව්‍යවගත කිරීමේ ක්‍රමවේදයට අපි විරුද්ධ වුණා. අපි ඒ ක්‍රමවේදයට විරුද්ධ වුණේ මොකද? අල්ලලා ගැහුවේ කාටද? ඒක අල්ලලා ගැහුවේ කෙලින්ම අර්ථසාධක අරමුදලට. මේ රටේ වැඩ කරන ජනතාවට පමණයි ඒ ප්‍රතිව්‍යවගත කිරීම ලක් කරේ. හැබැයි දේශීය ණය සංයුතිය ගන්න. දේශීය ණය සංයුතිය ගත්තම බාණ්ඩාගාරික බැඳුම් කර රුපියල් ට්‍රිලියන 7.1ක් අර්බුදයට කලින් තිබුණා. ඒ රුපියල් ට්‍රිලියන 7.1කට දෙවන ලද පොලිය ඒ වෙලාවේ අර්බුදයට කලින් 10%යි. එතකොට ඒ අර්බුදය නිර්මාණය වුණාට පස්සේ 2021 මැදහරියෙන් පස්සේ 2021 අවසන් කාලයේදී අර්බුදයත් එක්ක අපට රජයට සිදු වුණ සුපිරි පොලියක් ලබා දෙන ක්‍රයිසිස් බොන්ඩ්ස් කියන ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කරන්න. ඒ කියන්නේ රුපියල් ට්‍රිලියන 1.9ක වටිනාකමක් තියෙන ඒ බැඳුම් කර. ඒ බැඳුම් කරවල රජයෙන් ගෙවන්න වුණ පොලිය ඒ බැඳුම් කරවලට 127යි උපරිම සුපිරි ලාභයක් ගන්නවා ඒ ආයෝජකයන්. මේ සුපිරි පොලි බැඳුම් කරවලට ආයෝජන කරේ කවුද? ප්‍රයිමරි ඩීලර්ස්ලා. පුද්ගලයන් පිරිසකුත් කෝටිපතියෝ පිරිසකුත් බැංකු ආයතන මූල්‍ය ආයතන මෙන්න තෝරාගත්ත කණ්ඩායමක්. මේ කණ්ඩායම සමස්ත බැඳුම් කරවලින් මේ සුපිරි පොළු බැඳුම් කරගත්තම 122යි. මේ 122කට රජයගේ වන පොලිය මේ සියට විසේගේ රජයගේ වන පොලිය මේ සුපිරි පොලිය සියට හතලිස් තුනයි සම්පූර්ණ පොලියේ. තොට බලන්න මේකට විතරක් කන්න පොලි වියදම කනගාටුවට කාරණාවක් තමයි මේ අය මේ අයවැය කලින් දේශය නය ප්‍රතිවෝගත කරන අවස්ථාවේදී මේ කණ්ඩායම මේකට ලක් කරගත්තේ නෑ මේ ආණ්ඩුව. අපි හිතුව අඩු තරමින් මේ අයවැයේදී ජනාධිපතිවරයා මේ කණ්ඩායමට යම් විදියකින් එයාලගෙන් යම් බද්ධක් අය කරලා ඒ බද්ධ හරහා රජයට යම් ආදායමක් උපය ගන්න කටයුතු කරයි කියලා. හැබැයි එහෙම කරලත් නෑ. අර්ථසාධ කර්මුදලට විතරක් ඒ බර දාලා ඔතනින් නැවතිලා තියෙනවා කියලා අපිට පේනවා. මෙතෙක් සිදු මේ අසාධාරණය ගත්තම මම මේක පැහැදිලි කරන්නම් කතානායකතුමනි. සුපිරි පොලි බැඳුම් කර ටික ගත්තම රුපියල් ට්‍රිලියන 1.9ක වටිනාකමක් තියෙනවා 127ක පොලියක්. ඒ සුළුතර කණ්ඩායමක් තමයි ඒකේ අයිතිකරුව. පුද්ගලයෝ, ප්‍රයිමරි ඩීලර්ස්, බැංකු මූල්‍ය ආයතන කීපයක්. ඒගොල්ලෝ වසරකට ඒ ට්‍රිලියන 1.9ක ට්‍රිලියන 1.9 ඒ බැඳුම් කරවලට වර්ෂයකට රජය විසින් ගෙවන ලද පොලිය 127 ගානේ ගත්තම රුපියල් බිලියන 510යි. 510 billion is the cost to service that 1.9 trillion treasury bonds. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ බදු තපා හැරියම එයාගේ හිතවතුන්ට වාසි ගන්න අපට අහිමි වූ බදු ප්‍රමාණය රුපියල් බිලියන 600යි. ඒකෙන් රටම බංකොලොත් වුණා. දැන් මේ සුපිරි පොලි ගෙවන ඒ බැඳුම් කරවලට විතරක් ගෙවන පොලි ප්‍රමාණය රුපියල් බිලියන 510ක් විතර වෙනවා. තවත් විදියකට බැලුවා නම් අපේ මුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයටම අපි වෙන් කරන්නේ වසරකට රුපියල් බිලියන 410යි. අධ්‍යාපනයට වෙන් කරන මුදල අවුරුද්දකටම රුපියල් බිලියන 237යි. හැබැයි මේ 3400කට ගෙවන ලද පොලි ආදායම රජයෙන් අවුරුද්දකට රුපියල් බිලියන 510යි. සෞඛ්‍යයට දෙනවට වඩා අධ්‍යාපනයට දෙනවට වඩා ඒ කණ්ඩායමට ගෙවනවා. හැබැයි මේ සුපිරි පොලි බැඳුම් කර ටික ණය ප්‍රතිවිවගත කිරීමට ලක් කරලා තිබුණා නම් කොච්චර ලොකු වාසියක් අපේ රටට ගන්න තිබ්බද? රුපියල් ට්‍රිලියන 1.9ක 127 පොලිය 110කින් කපලා තිබ්බා නම් රටට ආණ්ඩුවට ඉතුරු වෙනවා රුපියල් බිලියන 323ක්. ලේසියෙන් 110ක් ඒ පොලියෙන් කපා හරින්න තිබ්බා ප්‍රතිවිවගත කරලා. එයාලටත් ලාභයක් තවම තියෙනවා. රජයට විශාල ඉතිරි කිරීමක් එනවා රුපියල් බිලියන 323ක්. ඒ කියන්නේ ඒ ඉතිරි කිරීම අපි ආපහු බැලුවම තව විදියකට අස්වැස්සුමට වසරකට ආණ්ඩුව වෙන් කරන පවුල් ලක්ෂ 20කටම රටේ රුපියල් බිලියන 180ක්. පවුල් 20කට රුපියල් බිලියන 180ක්. හැබැයි අර සුපිරි පොලි ට්‍රෙෂරි බොන්ඩ්ස් වල නිවාස 500ක පවුල් 500කට විතර ගෙවන ප්‍රමාණය රුපියල් බිලියන 510යි. බලන්න වෙනස. ඒකෙන් රුපියල් බිලියන 323ක් විතර ඒ බැඳුම් කර ටික ප්‍රතිවිවගත කරණයට ලක් කරලා තිබ්බනම් අපිට ඉතුරු කරගන්න තිබ්බා. ඒ කියන්නේ ඒ මුදලෙන් තවත් ලක්ෂ 40කට පවුල් ලක්ෂ 40කට අපිට අස්වැසුම ලබා දෙන්න තිබ්බා වසර ගාන. දැන් මේක තමයි ගණන් හිලව්. මේවා ඔක්කොම හරියට දත්ත ගණන් හිලව් හරියට කියන්නේ. ගරු කථානායකතුමනි, මම මේක කියන්නේ වෛරයකින් නෙවෙයි. අපි මේක විපක්ෂ වෙනුවෙන් කියන්නේ මේක ඇත්තටම ඒ අය ලොකු ඒ වෙලාවේදී අවදානම් සහිත වෙලාවක අනතුරුදායක වෙලාවක ඒගොල්ලෝ රජයට ණය දුන්න ආයෝජනය කරා. ඒකට ඒගොල්ලන්ට යම් ලාභයක් ලැබිය යුතුයි. ඒක කිසිම තර්කයක් නැහැ. හැබැයි ලාභයක් තිබිය යුතුයි. අසාමාන්‍ය ලාභයක් නොවිය යුතුයි. ඒක කරන්න බෑ. Samara has Samil argue here that you should not have retrospective taxes. It is bad. But even in the USA, windfall gains are taxed. When people have unlimited, unfair profit, then it is taxed. Now, there is a principle of unjust enrichment in taxation. It's a principle of unjust enrichment that should work here in this case. අපේ ව්‍යවස්ථාවේ තියෙන කතානායකතුමනි 6 වෙනි පරිච්ඡේදයේ 19 පිටුවේ පැහැදිලිව රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කියන කොටසේ ඒ පිටු 19 කියන ව්‍යවස්ථාව ඒක ජාතික ජන ජීවිතයේ සියලු ආයතන විසින් සමාජ ආර්ථික හා දේශපාලන සාධාරණත්වය ගුරු කොට ගන්නා සමාජ ක්‍රමයක් හැකිතාක් සාර්ථක ඇතිකර ආරක්ෂා කර දීමෙන් ජනතා සුභසිද්ධිය වර්ධනය කිරීම. ඊළඟට ඒ අපේ ව්‍යවස්ථාවේ ආයේ කියනවා ඒ පිටුවේම නිෂ්පාදනයේ බෙදා හැරීමේ සහ හුවමාරු කිරීමේ මාර්ග රජයේහි රාජ්‍ය ආයතන ආයතනයන්හි හෝ වරප්‍රසාදලත් අතලොස්සක් අතේහි හෝ එක් එක් රාශි නොවි සහ මධ්‍යගත නොවි ශ්‍රී ලංකාවේ සකල ජනතාව අතර විසිරී යන ධාර්මිෂ්ඨ සමාජ ක්‍රමයක් පිහිටවීම. තොර පැහැදිලිව ව්‍යවස්ථාවේ තියෙනවා අපි මේ වාගේ අසාමාන්‍ය ලාභයක් කණ්ඩායමකට ලැබෙනකොට ව්‍යවස්ථාව අනුව අපි ගන්න ඕන තීරණය කුමක්ද කියන එක කියලා තියෙනවා. හැබැයි ඔබ ෆේල් වුණා එක කරන්න. ඔබ ඒක ෆේල් වුණා. ඒ ප්‍රශ්නය මේ පවුල් 500කට විතර මේ අසාමාන්‍ය ලාභය භුක්ති විඳින්න ඉඩ දීලා තියෙනවා. අනිත් අය දුක් විඳිනකොට මේක රටේ අර්බුදකාරී තත්ත්වයක්. හැමෝම මේ වේදනාව විඳින්න ඕන. එක කොටසකට විතරක් මේ වේදනාව බලපාන්නේ නැහැ. හැබැයි මොකද්ද මේ ආණ්ඩුව මේ අයවැයෙන් කරේ? මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ගරු ජනාධිපති තුමා අයවැය කියවලා මේ ප්‍රශ්නයට මේ ප්‍රතිව්‍යුහගත කිරීමට මේ බැඳුම් කර ලක් කරෙත් නැහැ. හැබැයි මේ අයවැයේදී එතුමා මේ අයට අපි අඩුතරමින් හිතුවා යම් බද්දක් එකවර අය කරන බද්දක් හෝ මේකට ක්‍රියාත්මක කරයි කියලා. විපක්ෂ නායකතුමා දැන් සති ගානකට කලින් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා මේ පිළිබඳව. ජනාධිපතිවරයා නැගිටලා යද්දි උත්තරයක් දුන්නා විපක්ෂ නායකයාට, අපි අයවැයෙන් ඒකට අවශ්‍ය පියවර ගන්නවයි කියලා. ඒ කියන්නේ බද්දක් අය කරනවයි කියලා. හැබැයි එතුමා ඒක කරේ නැහැ. හැබැයි එතුමා මොකද්ද කරේ? ඒක කරන්නේ නැතුව මේ පවුල් 3800ට ඒ වරප්‍රසාදය භුක්ති විඳින අත හැරලා මේ රටේ සමස්ත පවුල් වලට පවුල් ලක්ෂ ගානකට සීනි වලට පරිපු වලට පොල් තෙල් වලට කිරිපිටි වලට පාන් පිටි වලට මුං ඇට වලට කව්පි වලට කරවල වලට දුරකතන ගාස්තු වලට බේත් වලට පොත්පත් වලට වැට් බද්ද ලීල් කරලා මේ සියලුම භාණ්ඩ වලට වැට් එක ගහන්න කිව්වා. ඒ පමණක් නෙවෙයි, බේත් උපකරණ වලට, වෛද්‍ය උපකරණ වලට, ඒ ඔක්කොටම වැට් එක බලපාන ආකාරයට ක්‍රියාත්මක කරන්න කිව්වා. ඒ විතරක් නෙවෙයි, වැට් බද්ද 15% සිට 18% දක්වා වැඩි කරන්න කිව්වා. එතකොට මේ අර අධිකරණ තීන්දුවෙන් වැරදිකරුවන්ට පෙන්වලා දීපු අය නිසා මේ රට බංකලොත් කෙරුවා කියලා ඔප්පු කරද්දි ඒ බංකලොත් කෙරුවේ මේ රටේ පොදු ජනයා නෙවෙයි. හැබැයි දැන් ඒ ප්‍රතිවිපාකය ඒ ගත්ත ණය ගෙවන්න වෙන්නේ ඒ බර ඔක්කොම දාන්නේ පොදු ජනයාට, වැට් බද්ද වැඩි කරලා පොඩි මිනිස්සුන්ට. හැබැයි ඒකට සහය දුන්න හිතවත් ඥාති ගජමිතුරෝ ඒගොල්ලන්ට අර සුපිරි බැඳුම් කරවලට ආයෝජනය කරපු කණ්ඩායමට කිසිම බද්දක් අය කරලා නැහැ. ඒක පුදුමයක්. එක්කෝ ජනාධිපතිතුමාට ඒක කරන්නේ නැ දෙන්න නැතුව ලොකු බලපෑමක් තියෙනවද දන්නේ ආණ්ඩුව ඇතුලේ. මොකද එතුමා ආණ්ඩු කරන්නේ වෙනත් කණ්ඩායමක් එක. එහෙම නැත්නම් ජනාධිපතිතුමාට වුමනාවක් නැද්ද දන්නේ නැහැ. හැබැයි මේක හිතා ගන්න බෑ මෙච්චර අසාධාරණ විදියට මේක හැසිරීම. ගරු කථානායකතුමනි, ළඟදී ආචාර්ය ශාමිනි කුරේ, ඒ කියන්නේ ජනාධිපති ආර්ථික උපදේශකවරියක්, හොඳ උගත් ඉහළම මට්ටමේ ආර්ථික විශේෂඥයෙක්, එතුමිය මහබැංකු සම්මන්ත්‍රණයක ගිහිලා දේශනාවක් කරා. එතුමිය එතන කියනවා මේ ආර්ථික සිස්ටම් එක සකස් වෙලා තියෙන්නේ තෝරාගත් සුරුතරයකට දූෂිතව අසාමාන්‍ය ලාභ උපයා ගැනීමට කියලා. දැන් මේක ඔප්පු වෙනවනේ මේ අයවැයෙන්. මේ අයවැයේදී පොඩි මිනිස්සුන්ට ගහලා අවුරු මේ ණය ප්‍රතිව්‍යුහගත නොකරපු අර සුපිරි කොළිය ලබා ගන්න කණ්ඩායම නිදහස් කරලා තියෙනවා. මම දිගටම කිව්වා කලින් මේ වේශිත බැඳියාව නැති වෙනකන් මේ රට හදන්න බෑ. වෙස්ටඩ් ඉන්ට්‍රෙස්ට් ආණ්ඩුවේ කොටසක් තමන්ගේ
ගරු මන්ත්‍රීතුමා
මේ වේශිත බැඳියාවන්
මත කාලයෙන් තව තියෙන විනාඩි දෙකයි.
හරි, මම ඉවර කරනවා. ඒ වේශිත බැඳියාව මත ඔවුන් ඒක රැක ගන්නවා දේශපාලඥයෝ.
Yes, please. Yes,
we can get the debate.
We'll be taking it. That's
agreed. You can have a few moments.
ඒ නිසා මේ වේශිත බැඳියාව තමන්ට ඕනේ කණ්ඩායමට ඕන විදියට උපයන්න කියලා. ඒක තමයි අර කට්ටිය මෙතන අපි විපක්ෂ නායකතුම කතා කරනකොට බැහැලා මෙතන කඩාගෙන ආවේ. ඔවුන්ගේ ගොඩ රකගන්න මේක වෙනස් කරන්න නැතුව මේක කරන්න බෑ. සීනිබද්ද 125කින් රුපියල් 50ට වැඩි කරා. මොකද ඒකෙන් කරේ? එක රැයකින් කරා. සමහර ලොකු සීනි මුදලාලිලට ඊට කලින් සීනි තොග පිටින් ගෙනල්ලා පුරවන්න කියලා කෝටි ගාණක් හම්බ කරන්න ඉඩ දීලා රජයට ආදායමක් නැති කරලා පොඩි සීනි මුදලාලිලා විනාශ කරන පිළිවෙලක් කරා. ඒකෙන් තමයි මේ වගේ පිළිවෙලක් නැති වැඩ පිළිවෙලක් තියෙනකන් මේ රට හදන්න බෑ. ඒකේ සැකයක් ඇති වෙලා තියෙනවා. දැන් ඒකෙනුත් කවුරු හරි කොමිසමක් හැදුවයි කියලා. එතකොට බලන්න මේ රටේ සමාගම් බද්ධ ගත්තම සමාගම් විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ පොඩි මිනිස්සු හැමෝම බදු ගෙවනවා. බැංකුවකට ගියාම දැන් අපි ඒවා ලියාපදිංචි කරන්න ඕනේ. වාහනයක් ගත්තා නම් ලියාපදිංචි කරන්න ඕනේ. හැබැයි මේ ලොකු සමාගම් මේ කෝටි ගාණක් උපයන සමාගම් ගත්තම අපේ රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 100%ක් පමණයි ගෙවන්නේ සමාගම් බද්දේ ප්‍රතිශතය. අනිත් රටවල් වල ඊට වඩා විශාල ප්‍රමාණයක්. එතකොට ඇයි ඒ අයගෙන් අය කරන්නේ නැත්තේ? ඇයි ඒගොල්ලෝ කතා කරලා බඩු විරාම බඩු නිදහස ටැක්ස් කන්සෙෂන්ස් ලබා ගන්න ඒක අර වේශිත බැඳියාව. මේ වගේ රජයකට මේ සිස්ටම් එක මාරු කරන්න බෑ. සිස්ටම් එක මාරු කරන්න නම් ඉස්සර රජය මාරු කරන්න ඕනේ. ඒක තමයි ප්‍රශ්නේ. අපි අපිට පේනවා අරගලයෙන් පස්සේවත් ඔබතුමන්ලා ඉගෙනගෙන නැහැ. අපි ලෑස්ති නැහැ හැම දෙයකටම අත ඔස්සන්න. අසාමාන්‍ය ලාභය උපයන බැංකුවලට අසාමාන්‍ය ලාභ උපයන මූල්‍ය ආයතනවලට සමාගම් බද්ධ දායකත්වය නොදෙන කණ්ඩායම්වලට විතරක් සහන දෙන්න බෑ. එනිසා අපි හිතනවා මේකේ ලොකු වෙනසක් ඇති වෙන්න නම් අපි මේක හරි දේ කරන්න ඕනේ. ගරු කථානායකතුමනි, ජනාධිපතිතුමා කතා කරා එතුමාගේ කතාවේදී සමජීවී කතාව ගැන. ඒ සමජීවී කතාව සහ බෞද්ධ දර්ශනය ආර්ථික දර්ශනය පදනම් කරපු අයවැයක් ඉදිරිපත් කරනවා කියලා එතුමා කිව්වා. විපක්ෂ නායකතුමා ඒකට හරි උත්තරයක් දීලා ව්‍යාගපජ්ජ සූත්‍රයේ ඉතුරු ධර්ම තුන මතක් කරා. උත්තාන සම්පදා ආරක්ක සම්පදා සහ කල්යාණ මිත්ත. මම පෙන්වා දෙන්න කැමති ජනාධිපතිතුමාගේ ව්‍යාගපජ්ජ සූත්‍රයේ නොකියපු බුදුන් වහන්සේ දේශනා කරනකොට ඒ නොකියපු කොටසක්. ඒකත් ජනාධිපතිතුමා කතා කරේ නැහැ. ඒ සමජීවී කතාවේ ඒක මං කියන්නම්. ඒකේන භෝගේ බුඤ්ජේය දුහි කම්මං පයෝජේය චතුප්පංච නිදාජේය ආපදාසු භවිස්සති. ඒකේ තේරුම යමක් උපයන දෙයින් හතරින් එකක් පාරිභෝජනයට, හතරින් දෙකක් ආයෝජනයට, ඉතිරි හතරින් එක ආපදාවකට. හැබැයි රාජ්‍ය ආදායම හොරකමට මං හිතන්නේ මේ ආණ්ඩුව ඔක්කොම හොරකමට තමයි වෙන් කරන්නේ. හැබැයි රාජ්‍ය ආදායම ගත්තම මේ අයවැයි රාජ්‍ය ආදායම ඇස්ටිමේන්ටුව රුපියල් බිලියන 4127යි. රාජ්‍ය වියදම ගත්තම රුපියල් බිලියන 6978යි. ආදායමෙන් වියදම වැඩි. ඒ සමජීවී කතාව අනුව අර ආපදාවට ඒ අනිත්‍යවට වෙන්කරන ආයෝජනයට වෙන්කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ විසඳෙනවද? මොකද ණය පොලියට ආදායමෙන් 78%ක් යනවා. ණය පොලිය විතරක් ගෙවන්නේ. එතකොට එතනින්ම බෞද්ධ ආර්ථික දර්ශනය මත නෙවෙයි මේ අයවැය පදනම් වෙලා තියෙන්නේ. එතුමා සමජීවී කතාව කිව්වට ඒක හරියන්නේ නැහැ. එනිසා මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතනවා මේ රටේ නීතිය කාටත් එකයි. මේ රට බංකලොත් කරපු අය කවුද කියලා හොයා ගැනීම වැදගත්. අරගලෙන් මිනිස්සු පාරට බැහැලා කිව්වේ හොරු ටික අල්ලන්න වැරදි අයට දඬුවම් දෙන්න කියලා. මේ පාර්ලිමේන්තුවේ ඒ චෝදනාව මෙතන කාට හරි ඇවිල්ලා තියෙනවා නම් අපි ඒකට යටත් විය යුතුයි. අධිකරණයට හිස නැමිය යුතුයි. එනිසා අපි අද විපක්ෂ නායකතුමා 27-2 ඉදිරිපත් කරපු ඒ ප්‍රශ්නය ඉතා වැදගත්. අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව හරි උත්තරයක් දෙයි කියලා. ඒකට උසාවියේ තීන්දුව ක්‍රියාත්මක කිරීම වෙනතෙක් විපක්ෂයක් හැටියට අපි අරගල කරනවා සටන් කරනවා කියන එක කියමින් මං ඉහන් වෙනවා. ස්තුතියි.
ඔබ ස්තුතියි සුසිල් ප්‍රේමජයන්ත සවානායකතුමා. ඔව් විපක්ෂ නායකතුමා. මයික් එක දුන්නට ස්ක්‍රීන් එක දෙන්න. ගරු කථානායකතුමනි, මම අද උදේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනකොට මගේ
ඒ ප්‍රශ්නය සහ ලිපිගුණු සියල්ලක්ම සරත් නිශාන්ත මන්ත්‍රීවරයා උදුරගත්තා. එතකොට මං අහන්න කැමති ඒ ලිපිගුණුවේ වටිනා ලියුම් කියුම් රසක් තිබෙනවා. එතකොට මට කියන්න කොහොමද මම මගේ ඉදිරි වැඩ කටයුතු කරන්නේ මේ පාර්ලිමේන්තුවේම කොහොට්ටුව නියෝජනය කරන සරත් නිශාන්ත මන්ත්‍රීවරයා ඔබතුමාගේ ඇස් ඉදිරිපිට මේ සභාගර්භය තුළ මගේ ලිපිගුණ හොරකම් කරාන. මොකද්ද ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය? තමුන්නාන්සේ කොහොමද මේ විපක්ෂ නායකවරයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ? මට මගේ ලිපිගුණ නැතුව වැඩ කටයුතු කරන්න බෑ. මොකද්ද ඔබතුමා එකට ගන්න ක්‍රියාමාර්ගය?
ඒ ගැන පරීක්ෂණයක් පවත්වනවා.
නෑ, පරීක්ෂණ පවත්වන්න එක නෙවෙයි, මගේ ලිපිගුණ හොරකම් කරා.
ඒ ලිපිගුණ
මගේ
මොකද ලැබිලා තියෙනවා
නේද? නෑ, ඒ මන්නන්නේ ඔබතුමාට කොහොමද ලිපිගුණ ලැබුණේ කියලා.
අපේ
නෑ, ගරු කතානායකතුමා කරුණා කරලා මේ අපේ බුද්ධියට අපහාස කරන්න එන්න එපා. ඔය ලිපිගුණේ ඔය සාජන රාම්සුත් වේතරදාරිතුමත් මට අරගෙන ආවා. ලිපිගුණ ගණනාවක් අඩුයි. මං අහන්න කැමතියි ඔබතුමා මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? දැන් ඔබතුමා මන්ත්‍රීවරු ගණනාවකට ක්ෂණිකව තීන්දුව දුන්නා. එතකොට ඔබතුමා කරන්නේ ඔබතුමාගේ ඇස් ඉදිරිපිට විපක්ෂ නායකවරයාගේ ලිපිගොනුව හොරකම් කරන්නට ඉඩ දීලා තියෙනවා. ඒකේ තියෙන රූප රාමු සියල්ලක්ම.
නෑ,
මං මෙහෙමයි ගරු කතානායකතුමනි, මම එකක් කියන්න කැමතියි. මගේ ලිපිගොනුව ලබා දීම ඔබතුමාගේ වගකීම. ඒක ඔබතුමාගේ වගකීම. ඒක කියලා නතර වුණේ සේමසිංහ මහත්මයාගේ මේ ඩෙස්ක එක උඩ. එයක් මොනවද මුණුමුණු ගන්නවා? හරි, මං ඔක්කොම බලාගෙන. නෑ, හරි, මම නෑ පොඩකින්ද මට කතා කරන්න ඉවරද? මට කතා කරන්න අවස්ථාව දෙන්න. මම මේ ප්‍රශ්නේ ඇහුවේ ගරු කතානායකතුමනි, මේ රටේ 120,000ක් දුක් විඳින ජනතාව වෙනුවෙන්. හරි, අපි මේ වරමක් අරගෙන අපි බර්ත්ඩේකට කේක් කන්න ගියේ නෑ. මේ රටේ මිනිස්සු දුක් විඳින්න බඩගින්නේ ඉන්නකොට අපි ඒව කරන්න ගියේ නෑ. දැන් මෙතන මේගොල්ල චණ්ඩි කියලා හිතාගෙන නැති මේ අපි මෙතනින් පැනලා යයි කියලා. පැනලා යන්නේ මට මගේ ලිපිගොනු ඕන. ඔබතුමා කරුණා කරලා දෙන්න උත්තරයක්.
ඒක දැන් මට ලැබිලා තියෙනවා. මම ඒක ඔබතුමාට දෙන්න.
මොකද
මට ලැබිච්ච ලිපිගොනු මම ඔබතුමාට දෙන්න.
නෑ, ඔය 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 ලිපිගොනුව වේත්‍රධාරීතුමා මං වෙත ගෙන එනකොට ඒකේ ලිපි අඩු බව මට බොහොම පැහැදිලි. මං අතටවත් ගත්තේ නෑ. හරි, මං අතරක් ගත්තේ නැහැ. නැත්තම් කියන්නේ මම අතර අරගෙන මේවා මේ තියාගත්තයි කියලා. ඔබතුමා hina වෙන්නේ නැපා මේක. හරි, ඔබතුමා එක එක മന്ത്രിවරුන්ට එක එක විදිහට සලකන්නේ. ඔබතුමා කොහොමද සමහර മന്ത്രിවරු සස්පෙන්ඩ් කරන්නේ එකපාරටම මාස ගණන්? මොකද්ද ඔබතුමා ගන්න පියවර? සනත් නිශාන්තට මගේ ලිපිගොනු අරගෙන ඒකට හවුල් වුණා සමර වික්‍රම කියන മന്ത്രിවරයා පොළොන්නරුවේ. ඒ දෙන්නම හවුල් වුණා.
ඒ දෙන්නටම අපි
නෑ නෑ, මට දැනගන්න ඕනේ මගේ ලිපිගුණ කොයි වෙලාවටද හරියට නියමාකාරයෙන් ලැබෙන්නේ. නැති වුණු ලිපි ටිකත් එක්ක ඒ වගේම මම ඔබතුමාගෙන් අහන්න කැමති මොකද්ද ලබා දෙන දනුවම? මොකද්ද දෙන දනුවම?
ඒක තමයි විවාහ කරලා බලලා පැදනුවම දෙන්න.
මොකද්ද
විවාහ කරලා බලලා උනේ දනුවම දෙන්න?
තාම ගරු කතානායකතුමා තව මොනවා බලන්නද ඔබතුමාගේ ඇස් ඉදිරිපිට මේක උනේ? ඔබතුමා බලාගෙන හිටියා.
ඒක තමයි
මම එහා පැත්තට ගියේ නෑනේ. ඔබතුමාගේ ඇස් ඉදිරිපිට වුණ දේ කරුණා කරලා මගේ ලිපිගුණ හරියාකාරව ලබා දෙන්න ඔබතුමා වග කියනවාද? ඔබතුමා වග කියනවාද? ඔබතුමා වග කියනවාද? මොන පොයින්ට් ඔෆ් ඕඩර්ද? ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් දුන්න හිඳ තමයි මේ වැඩේ වුණේ.
ඔව්, මොකද්ද මන්ත්‍රීතුමා?
අර කතානායකතුමනි, දැන් විපක්ෂ නායකතුමා එහෙම එතුමාගේ මේ ගැන පරීක්ෂණයක් ඉල්ලනවා නම් නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා මේ ඔක්කොම වීඩියෝ කරා. වීඩියෝ කරන්න පුළුවන් ද? ඒක නත් පරීක්ෂණයක් කරන්න කියලා මම ඔබතුමා ඉල්ලා සිටිනවා.
ඔව්, ගරු කතානායකතුමා, ඔබතුමා මේක රීසස් කරලා මේ ආපහු ඇවිල්ලා ඉස්සෙල්ලම කතා කරේ මගේ ෆයිල් එක උදුරා ගැනීමේ දේවත් මට ප්‍රශ්නයක් අහන්න තිබු අයිතියක් නෙවෙයි. ඔබතුමා ඇවිල්ලා කිව්වා මේ ෆෝන් එකෙන් වීඩියෝ රෙකෝඩ් කරපු එක.
ඒ
පොඩකින්ද ඒ වීඩියෝ රෙකෝඩ් කරපු හින්දා තමයි සාක්ෂියක් තියෙන්නේ. සරත් නිශාන්ත මගේ ෆයිල් එක උදුරගත් එක. ඒක උදුරගෙන සමර වික්‍රම මන්ත්‍රීවරයා ඒක තව උඩහට ගෙනිච්චා. අර මේ මං කියන්නේ සේමසිංහ මහත්මයා මේකට සම්බන්ධයි කියලා මං දන්නේ අනුබල දුන්නද නැද්ද කියලා. ඔයාගේ මේස ළඟ නැතර වුණේ මේ ඔක්කොම බලන් හිටියා. එයා තමයි ඔක්කොම මේක මේ ප්‍රධාන මෙහෙයුම් කරු. හරි මම ඔබතුමාට කියන්න කැමති ඔබතුමා ඇවිල්ලා තීන්දුව දුන්නේ මේ මේ රෙකෝඩ් කරන්න බැහැ කියන කාරණා.
ඒ කාරණේ නිසා තමයි මේ අවුල ඇති වුණේ.
මේක ඇතුළට ඇවිල්ලා මිරිස් කුඩු ගහපු එකත් වුණේ එහෙමයි. ඒව රෙකෝඩ් කරපු හින්දා ඒ එහෙමයි දැනගත්තේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම.
ගරු කථානායකතුමනි, අද හවස 6ට ඡන්දේ ගන්නවා. එතකොට දැන් දෙපැත්තම කාලය අවසන් වෙලා තියෙන ලොකු වෙලාවක්. ඡන්දය තියෙන වෙලාවේ කාලය දික් කරන්නේ නැත්නම් ඒ හින්දා දැන් මේ සභාවේ වැඩ කටයුතු කරා යන කියලා ඔබතුමාෙන් ගෞරවයෙන් ඉල්ලනවා. බොහොම ගෞරවයෙන්.
ඔව්.
විවාහාර වේලය නොගෙන විවාහාරය සඳහා කාලය නොගෙන පවත්වාගෙන යමුට එකඟ වුණා. ඒ නිසා අපි අද න්‍යායපත්‍ය ආකාරයට කටයුතු කරගෙන
යනවා.
ගරු කථානායකතුමනි, දැන් ඔබතුමත් නියෝගයක් දීලා තිනවා මේ වීඩියෝ කිරීම සහ සමාජ මාධ්‍යවලට මුදා හැරීම වැරදි කියලා. හැබැයි අපේ ස්ථාවර නියෝගවල මොකවත් නැහැ නම් අපි ස්ථාවර නියෝග සංශෝධන කරමු. ගරු කථානායක මම කියන්නේ වෙන කාරණයක්. මොකද මේ වීඩියෝ කිරීම නිසා අපේ විපක්ෂනායකතුමා කිව්වා වගේම මේක දෙපැත්තෙම කරනවා. අපිත් කරනවා, ඒ පැත්තත් කරනවා. මේ මේ සභාවේ කව කරන්නේ නැති කොටසක් මේ වීඩියෝ කිරීම හරහා ඒකේ හොඳ දෙයක් තියෙනවා. ඒ නිසා ඒක නතර කිරීම නෙමෙයි වැදගත් වෙන්නේ. ඔබතුමා දැන් වහාම ක්‍රියාත්මක කරලා ඒ පිළිබඳ තීන්දුවක් ගත්තා. හැබැයි ඔබතුමා අස්පනා පිට දැක්කා මං නමවත් කියන්න අකමැති ඔය මේ අතර පස් දෙනා හටතු කරපු ආකාරය. එනිසා ඔබතුමා මතකයි වසන්ත යාපා බණ්ඩාරටත් මටත් එක දවසක් සභාව අහෝසි කරා එදාම. ඒ අපේ ප්‍රශ්නයක් පිළිබඳව අපි සාධාරණ සටනක් කරපු එකට. හැබැයි මේ දැන් ඔබතුමා දැක්ක විපක්ෂ නායකරයා ළඟට ගිහිල්ලා තර්ජනය කරපිසි මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කවදාවත් විපක්ෂ නායකරයෙක් ළඟට මෙහෙම ඇවිල්ලා නැහැ. එතුමාගේ ෆයිල් එක ගත්තා. මේ හොරකමක්. ඒ සම්බන්ධව ඔබතුමා දැන් වහාම ක්‍රියාත්මක කරන තීන්දුවක් දෙන්න. ඒක මේ සභාවේ කරන ගෞරවයක් විදිහට තමයි අපි දකින්නේ. ඔබතුමාගේ ස්වාධීනභාවය පෙන්වන ගෞරවනීය අවස්ථාවක් විදිහට මේක දකින්නේ.
ඔව්, සේමසිංහ ඇමතුමා.
ගරු කථානායකතුමනි, මේ අද පෙරවරුවේ ඇතිවෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් එක එක්කෙනාගෙන් අම කියනවා නම් විපක්ෂ නායකතුමා ඊටාම වගකීමෙන් ඒ නම් ප්‍රකාශ කරන්න. මේ විපක්ෂ නායකතුමා බය වෙලා මේක එක්කෙනාගේ නම් කියන්න එන්න එපා. නොදැක්ක දේවල් දැක්කෙත් නැහැ, දන්නෙත් නැහැ. එතුමා ඔහේ කියවගෙන යනවා එක එක. ඊළඟට ගරු කථානායකතුමනි, මේ සභාව ඇතුලේ මේ වැරදි පූර්වාදර්ශය දිගටම ක්‍රියාත්මක වෙනවා. 27-2 යටතේ ප්‍රශ්න කිරීම. ඒක පක්ෂනායකයෙකුට තියෙන අයිතියක්. ඒ අයිතියට රණ්ඩු පක්ෂය බාධා කළා නැහැ. නමුත් ඔබතුමා හොඳින් බලන්න, 27-2 සම්බන්ධයෙන් බාර දුන්නට පස්සේ ගරු කථානායකතුමනි ඊට පෙර කාරණා කිහිපයක් පිළිබඳව කතා කළා තමයි මේ අදාළ කාරණයට යන්නේ. ඒ හින්දා ගරු කථානායකතුමනි මේ 27-2 යටතේ පවතින දැඩි අර්බුදකාරී ප්‍රශ්නයක් මේ කතා කරනවා නම් ඒකටත් මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ යම් විනයක් ඇති කර ගැනීමට ඔබතුමා උපදෙස් ලබා දුන්නොත් අපිට පාර්ලිමේන්තුවේ කාලය ඉතුරු කරගන්න පුළුවන්. මොකද ගරු කථානායකතුමනි මම එහෙම කියන්නේ, මම මෙතෙක් මේ අයවැය විවාදය ආරම්භ වෙච්ච දවසේ ඉඳලා මේ සභාව තුළ අදහස් ප්‍රකාශ කරේ නැහැ. හැබැයි මේ රටේ ජනප්‍රිය මාතෘකාවලට මේ සභාව භාවිතා කරනවා මිසක් සැබවින්ම රටේ තියෙන ප්‍රශ්නේ විසඳන්න අවශ්‍ය කාරණාවලදී මේ සභාව දැන් භාවිතා කරන්නේ නැහැ. ඒ හින්දා එක දවසක් වෙනම විපක්ෂ නායකතුමාට වෙන් කරන්න එතුමා සතුටු පරිදි, කැමැති පරිදි එතුමා හිතන වැදගත් නොවැදගත් ප්‍රශ්න ගැන කතා කරන්න. හැබැයි මේ අයවැය පිළිබඳව කතා කරන්න අවශ්‍ය කාලය මේ පාර්ලිමේන්තුව මේ දින කීපය තුළම මේ හරවත් සාකච්ඡාවක් කරන්නේ නැතුව මේ කාලය අවභාවිතා කරලා විනාශ කරා කියන එක ඉතාම කනගාටුවෙන් කියන්න ඕනි ගරු කථානායකතුමනි.
ඔව්, විපක්ෂ නායකතුමනි.
ගරු කථානායකතුමනි, මම සේමසිංහ අමතිවරයාට කියන්න කැමති, කිසිසේත්ම බය වෙන්නේ නැහැ. එහෙම නැතුව මේ නැ කිසිසේත්ම කාටවත් මම බය නැහැ. ඔයාගේ මේස ළඟට ආපු එක මම දැක්ක හින්දා මම කියන්නේ. මගේ ඇස් දෙකටම දැක්ක එක. ඒක මේ ඔයා ගෙන්නව ගත්තද නැද්ද කියන එක මම දන්නේ නැහැ.
හැබැයි ගරු කතානායකතුමනි මම අහන හැම ප්‍රශ්නයකින්ම ඇත්ත වශයෙන්ම දැන් මෙතුමන්ලට අයවැය හිඟයක් තියෙනවා මුදල් හිඟයක් තියෙනවා ඩොලර් හිඟයක් තියෙනවා සල්ලි හිඟයක් තියෙනවා ඉතින් මේ ප්‍රශ්නේ ඇහුවේ මේ රටේ හොරා කාපු සල්ලි ටික නැවතත් වරක් මේ රටට ගෙනෙන්නයි හොරු ටික අල්ලන්නයි ඒ නිසයි මම මේ ප්‍රශ්න ඉදිරිපත් කරේ මෙයාට උදව්වක් ඒක මුදල් නැමැති හැටියට රටට සල්ලි නැති මොහොතක මේ කේක් කපනවා මේ බර්ත්ඩේ මේ සැනකෙලි දානවා වෙනුවට මේ රටේ හොරා කාපු හොරු ටිකයි හොරා කාපු සල්ලි ටිකයි මේ රටට ගෙනීම සඳහා මම නැගිට්ටේ මේ ප්‍රශ්නේ අහන්න ඒ නිසා එකක් මතක තියාගන්න සේමසිංහ ඇමතිවරය මේ මම කාටවත් බය නැහැ අපි නිවට යන්නේ නෙවෙයි
හරි
අපි නිවට යන්නේ නෙවෙයි කිසිම කෙනෙකුට බය නැහැ
බොහොම ස්තුති ඔව් නැටි වරපසාද
කතානායකතුමනි මම මේක දිගින් දිගට අරගෙන යන්න නෙවෙයි කතා කරන්නේ දැන් බලන්න මේ විදිහට මේ පාර්ලිමේන්තුවේ ඉන්න හැම මන්ත්‍රීවරයාගේ නම කියලා එක එක්කෙනාට චෝදනා එල්ල කරන්න විපක්ෂ නායකවරයා කටයුතු කරනවා නම් ගරු කතානායකතුමනි මේ සම්බන්ධයෙන් මගේ වරප්‍රසාදයකුත් දැන් කඩ වෙනවා හේතුව මම ඔබතුමාට විශේෂයෙන් ඉල්ලීමක් කරනවා ඒ විපක්ෂ නායකතුමා මේ කියන කාරණාව ඇත්තද නැත්තද කියන එක දැන් පරීක්ෂණයක් කරන්න මොකද මේ විදිහට දකින කෙනාට එක එකනට චෝදනා එල්ල කරගෙන මේ විදිහට මේ සභාව අරගෙන යන්න බෑ ගරු කතානායකතුමනි එහෙනම් විපක්ෂ නායකතුමා වගකීමෙන් කටයුතු කරන විපක්ෂ නායකයෙක් බවට පරිවර්තනය කිරීමේ වගකීම ඔබතුමා සිදු කරන්න බාර ගන්න කියලා ඉතාම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලීමක්
කරනවා